ಗೌರವ ಸಾಲ್ಸ್ ನಿರ್ಮಲನಾದ
ಆರ್ಡರ್ ಪ್ಲೀಸ್.
நன்றி குழுக்களின் தவிசாளர் அவர்களே, இன்று மக்கள் விடுதலை முன்னணியினால் நெடுஞ்சாலைகள் அமைக்கப்படவிருக்கின்ற நெடுஞ்சாலைகள் தொடர்பாக ஒத்துழைப்பு வேலை பிரேரணை கொண்டுவரப்பட்டிருக்கிறது. இந்த நேரத்தில் என்னை பேச அனுமதித்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த நாட்டில் தற்பொழுது வாகனங்கள் அதிகரித்து சென்றமையினாலும் இந்த நாட்டில் மக்கள் தொகை அதிகரித்து கொண்டே செல்கின்றமையினாலும் அதிவேக நெடுஞ்சாலைகள் ஒரு அத்தியாவசிய சேவையாக இந்த இலங்கையை பொறுத்தவரையில் தேவையாக இருக்கின்றது. அந்த தேவையை நிறைவேற்ற வேண்டும். கௌரவ அனுரகுமார திசநாயக்க பாராளுமன்ற உறுப்பினர் அவர்கள், இந்த நெடுஞ்சாலைகள் அமைப்பது தொடர்பாக அமைச்சரவை பத்திரம் சமர்ப்பித்தது முதல் ஒப்பந்தக்காரர்கள் தெரிவு செய்யப்பட்ட விதம் தொடர்பாக பல விளக்கங்களை அளித்திருந்தார். அந்த வகையில் நானும் அதை ஏற்றுக்கொண்டவனாக இன்று நெடுஞ்சாலைகள் அமைக்கப்பட வேண்டுமென்ற ஒரு கோரிக்கை இருக்கின்ற சமநேரத்தில் இன்று ஒட்டுமொத்த இலங்கையில் மட்டுமல்ல உலகத்தில் வாழ்கின்ற ஒட்டுமொத்த தமிழ் மக்களுடைய நெஞ்சங்களும் மனவேதனையாக இருக்கின்ற ஒரு விடயத்தை இந்த உயரிய சபையில் சொல்லுவதற்கு கௌரவ தவிசாளர் அவர்கள் அனுமதி தர வேண்டும். ஏனென்று சொன்னால், நாங்கள் நெடுஞ்சாலைகளை பற்றி பேசிக்கொண்டிருக்கின்றோம். எங்களுடைய உறவுகள் மூன்று பேர் தங்களுடைய நீதிமன்ற வழக்குகளை வவுனியாவில் இருந்து அனுராதபுரத்திற்கு மாற்றியது தொடர்பாக தங்களுடைய எதிர்ப்பை தெரிவித்து கடந்த 23ஆம் தேதி முதல் உணவு தவிர்ப்பு போராட்டத்தில் ஈடுபட்டு வருகிறார்கள். அவர்களுடைய உடல்நிலை மிக மோசமாக இருக்கின்றது. நான் ஒரு சில விடயத்தை இங்கு குறிப்பிடுவதற்கு கௌரவ தவிசாளர் அவர்கள் அனுமதி தர வேண்டும். ஏனென்று சொன்னால், இவர்கள் உணவு தவிர்ப்பு போராட்டத்தில் ஈடுபட்ட போது அரசியல் கைதிகள் இந்த நாட்டில் இல்லை என்று இந்த நாட்டினுடைய நீதியமைச்சர் குறிப்பிட்டிருந்தார். அதேபோல பாதுகாப்பு ராஜாங்க அமைச்சரும் இந்த விடயத்தை குறிப்பிட்டிருந்தார். இந்த நாட்டில் கடந்த தந்தை செல்வநாயகம் முதல் தமிழ் மக்களுக்கு உரிய தீர்வு கிடைக்கப்பெற வேண்டுமென்று ஒப்பந்தங்கள் செய்யப்பட்டது. அகிம்சை வழியில் தந்தை செல்வநாயகம் அவர்கள் போராடினார். அந்த போராட்டத்தில் எந்த விதமான ஒரு பலனும் இல்லாத சூழ்நிலையில் அண்ணன் பிரபாகரன் அவர்கள் ஆயுதமேந்தி எங்களுடைய தமிழ் மக்களுடைய விடுதலைக்காக போராடினார். அந்த போராட்டத்தின் உச்சகட்டத்தில் இரண்டு கட்சிகளுமே தமிழீழ விடுதலை புலிகளுடைய அமைப்புடன் இந்த நாட்டில் ஒரு அரசியல் தீர்வுக்காக பேச்சுவார்த்தை நடத்தினார்கள். அந்த பேச்சுவார்த்தை நடத்தியதன் காரணமாக அந்த தமிழீழ விடுதலை புலிகளுடன் அரசியல் ரீதியான தீர்மானத்தை பெற்றுக்கொள்வதற்கு இந்த அரசாங்கங்கள் இரண்டு ஸ்ரீலங்கா சுதந்திர கட்சி இருந்தபோதும் முயற்சித்திருக்கிறார்கள், ஐக்கிய தேசிய கட்சி இருந்தபோதும் முயற்சித்திருக்கிறார்கள். அப்படியான ஒரு சூழ்நிலையில் அந்த போராட்டத்தை, அந்த போராட்டத்தின் காரணமாக சில கைதிகள் தற்பொழுது சிறைச்சாலைகளில் இருக்கிறார்கள். அவர்கள் தங்களுடைய சொந்த தேவைக்காக அவர்கள் சிறைச்சாலை செல்லவில்லை. அவர்கள் இந்த நாட்டில் ஏற்பட்ட யுத்தம் காரணமாக, தமிழ் இனத்திற்கு ஒடுக்கப்பட்ட அச்சுறுத்தல் காரணமாக அவர்கள் ஆயுதமேந்தி போராடியவர்களுக்கு உதவி செய்தார்கள் என்ற குற்ற ஒப்புதல் வாக்குமூலத்தின் அடிப்படையில் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் அவர்கள் இன்று அனுராதபுர சிறைச்சாலையில் தடுத்து வைக்கப்பட்டிருக்கிறார்கள். இப்படியான சூழ்நிலையில் எப்படி இவர்கள் அரசியல் கைதிகள் அல்ல என்பதை குறிப்பிட முடியும்? ஒரு அரசியல் ரீதியான தீர்மானங்கள் எடுப்பதற்கு தமிழர் விடுதலை புலிகளுடன் இந்த அரசாங்கம் பேச்சுவார்த்தை நடத்தியிருக்கிறது. அப்படியான ஒரு சூழ்நிலையில் அவர்களை சார்ந்தவர்களை அரசியல் கைதிகள் இல்லை என்று சொல்வதற்கு முடியாது. அந்த வகையில் தற்போதைய நீதியமைச்சனுடைய கருத்தையும் பாதுகாப்பு இராஜாங்க அமைச்சருடைய கருத்தையும் நான் கண்டிக்கின்றேன். ஏனென்று சொன்னால் இந்த இவர்களுடைய கருத்து ஒட்டுமொத்த தமிழ் இனத்திற்கும் அவர்களுடைய மனங்களில் மிகப்பெரிய வேதனையை ஏற்படுத்தியிருக்கிறது. கௌரவ தலைமை தாங்குகின்ற தவிசாளர் அவர்களே, இந்த நாட்டில் இந்த அரசியல் கைதிகளுடைய நீதிமன்ற மாற்றமானது வெறுமனே சட்டமாதிபருடைய தலையில் போட்டுவிட்டு இந்த அரசாங்கம் தப்பிக்க முடியாது. ஏனென்று சொன்னால் இந்த விடயத்தில் ஒட்டுமொத்த தமிழ் மக்களும் இந்த அரசாங்கத்தில் வைத்திருக்கின்ற நம்பிக்கையை முழுதாக தங்களுடைய மனங்களில் இருந்து எறிகின்ற வகையில், நம்பிக்கையை எறிகின்ற வகையில் ஜனாதிபதியினுடைய செயற்பாடு தற்பொழுது இருக்கிறது. அந்த வகையில் இந்த நாட்டில் ஒரு அரசியல் தீர்வு கான முயற்சிகள் தற்பொழுது பாராளுமன்றத்தில் நடைபெற்று கொண்டிருக்கிற போது அதற்கு நல்லெண்ண அடிப்படையில் இந்த கைதிகளுடைய நீதிமன்ற மாற்றத்தை கருத வேண்டும். ஏனென்று சொன்னால் அவர்கள் அனுராதபுர நீதிமன்றத்தில் அவர்களுக்கு தெரியாத மொழியில் விசாரிக்கின்ற அல்லது அவர்களுக்கு தெரியாத மொழியில் சட்டத்தரணிகளோடு உரையாற்ற முடியாமல் ஒரு இக்கட்டான சூழ்நிலைக்கு இந்த கைதிகளுடைய நடவடிக்கையை சட்டமாதிபர் திணைக்களம் மேற்கொண்டிருக்கிறது. இதை வெறுமனே சட்டமாதிபர் திணைக்களம் செய்துவிட்டது, எங்களால் ஒன்றும் செய்ய முடியாது என்று சொல்லி இந்த அரசாங்கம் தப்பிக்க முடியாது. அவர்களுக்கு சரியான அவசரமான பதிலை இந்த அரசாங்கம் வழங்க வேண்டும். அந்த நீங்கள் இந்த அரசாங்கம் அவர்களுக்குரிய பதில் வழங்காமட்டால் அவர்களுடைய உயிர் போகிறது உறுதி. அவர்களோட உயிர் போனால் இந்த அரசாங்கம் முழு பொறுப்பையும் எடுக்க வேண்டும். அப்படியான ஒரு சூழ்நிலை உருவானால் இந்த நாட்டில் நல்லிணக்கம் ஏற்படுத்தக்கூடிய வாய்ப்புகள் மிகவும் அரிதாக இருக்கும் என்று நான் இந்த அரசாங்கத்துக்கு சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மிகவும் ஒரு பாரதூரமான விடயம், இதை இந்த அரசாங்கம் கருத்தில் எடுக்க வேண்டும். நான் நினைக்கின்றேன் 132 கைதிகள் இன்று சிறைச்சாலையில் இருக்கிறார்கள். தண்டனை அரசியல் ரீதியாக தண்டனை வழங்கப்பட்டவர்கள், மேல்முறையீடு செய்தவர்கள், இன்னும் தண்டனை வழங்கப்படாமல் விசாரணை இருக்கின்றவர்கள் உட்பட நான் நினைக்கின்ற 132 கைதிகள் இருக்க வேண்டும். அவர்கள் 10 வருடங்களுக்கு மேல் இந்த சிறைச்சாலைக்குள் இருந்திருக்கிறார்கள். ஆகவே அவர்களுக்கு அரசியல் ரீதியான ஒரு கொள்கை ரீதியாக ஒரு முடிவெடுத்து அவர்களை தங்களுடைய குடும்பங்களுடன் இணைத்து இந்த ஜனநாயக வழியில் அவர்கள் செல்வதற்கு இந்த அரசாங்கம் வழிவகை செய்ய தவறினால் அதனுடைய பின்விளைவுகள் மிகவும் பாரதூரமாக இருக்கும் என்பதையும் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் மூன்று கைதிகள் மாலத்தீவில் கைது செய்யப்பட்டு 2016 ஜூன் மாதம் முதலாம் தேதியுடன் தங்களுடைய தண்டனை காலம் முடிவடைந்தும் இன்னும் சிறைச்சாலைகளில் இருக்கிறார்கள். எப்படி ஒரு தண்டனை காலம் முடிவடைந்த பின்பு எப்படி கைதிகளை சிறையில் தடுத்து வைப்பது? அவர்களுக்கு உரிய விடுதலையை வழங்க வேண்டுமென்று நான் கௌரவ சிறைச்சாலை அமைச்சர் அவர்களுக்கு நேரடியாக சென்று கடிதம் ஒப்படைத்திருந்தேன். 23 ஆம் தேதி 6ஆம் மாதம் இந்த வருடம் அவரிடம் நேரடியாக சென்று நான் இந்த கோரிக்கையை விடுத்திருந்தேன். அவர்களுக்கு தண்டனை காலம் முடிந்துவிட்டது, அவர்களை மிக விரைவில் விடுதலை செய்வதற்கு நடவடிக்கை எடுக்கும்படி. ஆனால் இப்பொழுது 10ஆம் மாதம் நடக்கிறது, கிட்டத்தட்ட 4 மாதங்கள் முடிவடைந்திருக்கிறது. அதற்குரிய பதிலை கௌரவ சிறைச்சாலைகள் அமைச்சர் இன்னும் வழங்கவில்லை. அவர்களுடைய பெயர்கள் கணேஷ் ராமச்சந்திரன், நவரத்ன ராஜா ரஞ்சித், முத்துலிங்கம் ஜோகராஜா. இவர்களுடைய தண்டனை காலம் முடிந்தும் இன்னும் சட்டமா அதிபர் திணைக்களத்திலிருந்து அவர்களுக்குரிய விடுதலை பத்திரம் சிறைச்சாலைக்கு செல்லாத காரணத்தினால் அவர்கள் இன்றும் தண்டனை காலம் முடிந்த பின்பும் சிறைச்சாலையில் இருக்கின்ற ஒரு அவலநிலை இருக்கிறது. இதை நாங்கள் உற்று நோக்குவோமாக இருந்தால் 80களில் நடந்த கலவரங்களில் கைது செய்யப்பட்டவர்கள் அரசியல் ரீதியாக விடுதலை செய்ய முடியுமென்றால் ஏன் தற்பொழுது இருக்கின்ற சிறையில் இருக்கின்ற எங்களுடைய அரசியல் கைதிகளை ஏன் விடுதலை செய்ய முடியாது என்பதையும் இந்த அரசாங்கத்திடம் கேட்டுக்கொள்ள விரும்புகிறேன். சட்டமா அதிபர் திணைக்களத்திடம் விநியோகமாக ஒட்டுமொத்த தமிழ் மக்களுடைய கோரிக்கையாக நான் இந்த விடயத்தை கேட்கின்றேன். தயவுசெய்து அரசியல் கைதிகளுடைய விடுதலை தொடர்பாக கூடிய அக்கறை எடுக்க வேண்டும். அதற்குரிய நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும். ஏனென்று சொன்னால் அவர்கள் கைது செய்யப்பட்டிருக்கின்ற இந்த பயங்கரவாத தடைச்சட்டத்தை எடுப்பதாக 2015 அக்டோபர் மாதம் ஐநா மனித உரிமை பேரவையில் இந்த அரசாங்கம் வாக்குறுதி அளித்திருக்கிறது. அந்த வகையில் அந்த சட்டத்தை ஏற்றுக்கொள்ள முடியாமல் வாபஸ் பெறுகின்ற பெறப்போகின்ற இந்த அரசாங்கம் அந்த சட்டத்தில் கைது செய்யப்பட்ட கைதிகளை அந்த சட்டத்திற்கு உட்பட்டு அவர்களுடைய குற்றொப்புதல் வாக்குமூலத்தை மட்டும் வைத்து கொண்டு தண்டனை வழங்குவதென்பது இந்த நல்லிணக்கத்தை ஏற்படுத்த முயற்சிக்கின்ற இந்த அரசாங்கத்திற்கு ஒரு பாதகமான நிலையை கொண்டு வரும். ஆகவே இந்த சட்டமா அதிபர் திணைக்களம் இதற்குரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். கௌரவ தலைமை தாங்குகின்ற தவிசாளர்களே, இன்று நெடுஞ்சாலைகள் அமைக்கப்பட்டு கொண்டிருக்கின்ற விடயம் தொடர்பாக ஒத்துழைப்பு வேலை பிரேரணையில் வடக்கிற்கு நெடுஞ்சாலைகள் அமைக்கப்பட வேண்டும் என்பதையும் நான் இந்த நேரத்தில் குறிப்பிட விரும்புகின்றேன். ஏனென்று சொன்னால் மற்ற கொழும்பு கண்டி, அதேபோல் கொழும்பு கட்டுநாயக்கா, அதேபோல் கொழும்பு காலி போன்ற மாவட்டங்களுக்கு நெடுஞ்சாலைகள் அமைக்கப்படுகின்ற முக்கியத்துவம் நான் நினைக்கிறேன் வடக்கு கிழக்கிற்கு இன்னும் அதை விஸ்தரிக்கின்ற முறை பல விடயங்கள் கருத்துக்கள் இருந்தாலும் உத்தியோகபூர்வமாக அதற்குரிய அமைச்சரவை பத்திரங்களோ அல்லது அதற்குரிய நடவடிக்கைகளோ இன்னும் எடுத்ததாக தெரியவில்லை. ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் இங்கு இருக்கின்றார். வடக்கு கிழக்கிற்கு அதிவேக நெடுஞ்சாலைகள் அமைக்கப்பட வேண்டும். அதற்குரிய நடவடிக்கைகளை இந்த அரசாங்கம் முன்னெடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
Honorable Chairman, since my time is limited, I will try to restrict my speech to discuss the Central Highway in particular. As we all know, Kandy is the second largest city in our country. It is a historic city. Dalada Avanse wedama kar sitna Mahanuwara nagaraya aitihasika nagarayak bala api sama denama dannawa. Therefore, we believe that it is absolutely essential to have connectivity and easy access to the city of Kandy in particular. As we all know, most of the tourists who come to Sri Lanka are very keen on traveling up to Kandy and the central region. However, right now it takes about 4 to 4.5 hours for people to travel from Kandy to Colombo or from Colombo to Kandy. This means an enormous waste of time, waste of energy, and waste of money. Therefore, I am of the view that the sooner we complete the Central Highway, the better it is for our country. We also know that once the expressways are completed, there will be substantial economic development in that part of in that region of our country, not only Kandy, but cities like Mahathale, Kegol, Noarelia, Nawalapeti, and so on, will greatly benefit with the construction of the Central Expressway. The living standards of our people can be improved, and economic activities, including industrial zones and export development zones, can be created in those regions. We can see for ourselves the development of the south after the construction of the Southern Freeway, which has resulted in cities like Hikkaduwa, Bentota, Kaluthara, Gowal, and Mathara, Valigama and Mathara being developed rapidly. And now with the extension of the Southern Freeway up to Hambantota, we can already see the development activities in the towns like Tangol and Hambantota. With the extension of this expressway to Hambantota, there will be connectivity between the port of Hambantota and Colombo, and which will make it easier for us to attract investors to the industrial estates of Hambantota as well. As far as the construction cost of the Central Expressway is concerned, let me tell you that the Section 1 had already been, there had been some agreement by the previous regime to give the Chinese contractors, and that has been awarded in June 2016, as I said, due to an earlier agreement to a Chinese company. And the difference in the engineer's estimate and the contract, award contract, and the contracted amount is 22.5%. As far as the second stage is concerned, which for the first time in Sri Lanka was awarded to the Sri Lankan contractors by our government, the difference between the engineer's estimate and the contract value was 8.04%. And as far as the Section 3 is concerned, which is now about to be awarded to the Japanese contractor, the difference between the engineer's estimate and the contract value is only 9.23%. So the Sri Lankan contractors, the difference is 8%, and for Japanese party, a Japanese contractor, the difference is only 9.23%. So this shows that our government has looked at all these issues, has looked at the cost, and I think the ministry has taken all these into account and has been has done well in arriving and concluding at this price. At the same time, there were some allegations about the interest rates. It is true that it is coming from a private bank. This is the first time that a private bank in Japan is coming forward to fund infrastructure projects of this nature. The interest rate, the effective interest rate for that part of the highway, the Section 3, is only 2.04%. Now, this compares very favorably with even the import-export bank concessional finance that has been given before. Right now, it's around 2 to 2.25%. So therefore, the ability to get this funding at 2.04% is extremely creditable. There have also been some people trying to compare the cost of the Central Highway with that of the Southern Highway. This is a very unfair and very incorrect comparison. As the Minister Kiriel mentioned before, there's not even one viaduct from Colombo to Matara, whereas the expressway from Colombo to Kandy will have about 25% of the road, 25 to 30% of the road covered by viaducts. So naturally, the construction cost will be higher. Of course, we can compare the cost with the outer circular highway, which is of a similar construction. The entire cost of the outer circular highway comes to rupees 4.84 billion per kilometer. That includes the first phase, which was awarded some time back, I think in 2008 or 9, and the other two phases, second and third one, which have been given in 2012 by the previous regime, and the third phase has been given on the 1st of January 2016. So the cost of the outer circular expressway comes to 4.84 billion rupees per kilometer. In comparison, the Central Highway cost is only 3.94 billion rupees per kilometer, which is even less than the outer circular highway. So, Honorable Chairman, I think that, as I said, most of these allegations are incorrect, and at the same time, we must also take into account that the new expressways that are being constructed are now wider. The Kottava-Matara expressway has a width of 20.2 meters, whereas the new expressways, which are now being constructed, has a width of 24.4%.
Minister, please wind up.
Yeah, which is about 20%. So, Mr. Chairman, Honorable Chairman, what I would like is for everyone to get together and help us to complete this expressway to the central region, which will end up in economic development of that region. Thank you.
Thank you very much, Honorable Mahindananda Alutkom.
Niyojaka Sabha Sabhapathuvane Malik Samarvikramathuma kiwa akaryatama Mahanuwara Adivegi margaya itama avashyathawayak jathika avashyathawayak e pilibanda kisima tarkayak naha mulinma api janathawa vimukthi paramanata stutiwanta wenawa ada me vivadaya me parliamentuwata genema pilibanda ada me yojanawage inne janathawa vimukthi paramana me janathawa vimukthi paramana මේ ආණ්ඩුව බලයටපත් කරන්න සුවිශාල කාර්යභාරයක් ඉටු කරපු දේශපාලන පක්ෂයක් ඒ පක්ෂයේ නායකයා අනුරදි සානායක මැතිතුමා තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් යෝජනාව ගේන්නේ මේක ගේන්න හේතුව තමයි මේක නීති විරෝධී ලෙස සහ දූෂණයක් මේකේ සිද්ධ වෙලායි තියෙන කාරණේ පදනම් කරගෙන මුලසනේ සභාපතිතුමනි අනුරදි සානායක මැතිතුමා කියන්නේ 2015 ජනවාරි මාසේ ඉඳලා මේ ආණ්ඩුව බලයටපත් කරන්න උදව් කරලා යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධාන තනතුරක් දරලා ලොකු වගකීමක් අරගෙන කටයුතු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. දැන් අද බලන්න දෛවයේ සරදම මේ ආණ්ඩුව බලයටපත් කරපු ඒ මන්ත්‍රීතුමාට සිද්ධ වෙනවා. දූෂණ මර්ධන කාර්යාලයේ ලොකු වගකීමක් කරපු ඒ මන්ත්‍රීතුමාට සිද්ධ වෙනවා. මේ ආණ්ඩුවේ දූෂණ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් කියන. දැන් බලන්න අද වෙලා තියෙන තත්ත්වය. මුලසනේ සභාපතිතුමනි, මේ මධ්‍යම අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ මැතිතුමා, එතුමා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ අසුන් ගෙන ඉන්නවා. එතුමා ගිහිල්ලා 2014 මේකට මුල්ගල තිබ්බා. එතුමා මුල්ගල තිබ්බා මධ්‍යම අධිවේගී මාර්ගය වැඩ කටයුතු ආරම්භ කරා නම් 2019 වෙනකොට ඇමතිතුමා අපි මේක අවසන් කරන්න සියලු සැලසුම් කරලා තිබ්බේ. 2019 වෙනකොට මධ්‍යම අධිවේගී මාර්ගය ඉවරයි. මහනුවරට හයිවේ කැවිලි ඉවරයි. 2016 වෙනකොට බෙලියත්තට දකුණු අධිවේගී මාර්ගය ගිහිලි ඉවරයි. තමුන්නාන්සේලා බලයට පත් වෙලා මාස 35යි මොනවද කරලා තියෙන්නේ? තමුන්නාන්සේලාට පුළුවන් වුණාද 10%ක් යන්න මේ පාරෙන්? තමුන්නාන්සේලාගේ නොහැකියාව. තමුන්නාන්සේලා ජපානයේ ගිහිල්ලා එක එක ගම් සුකෝප්පැණිත් එක ඩීල් දාලා ගණදෙනු කතා කරලා තමුන්නාන්සේලාගේ ගණදෙනුව හරියනකම් මේක කල්යවුවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. ඒකේ ප්‍රමාදයට ප්‍රතිඵල තමයි අද වෙනකම් මේ ව්‍යාපෘතිය තමුන්නාන්සේලාට අවසන් කරගන්න බෑ. අපේ ගරු ඇමතිතුමාගේ කතාවේදී කිව්වා අපි unsolicited proposal. ඔබට මතකයි ජනවාරි මාසේ 8 වෙනිදා තමුන්නාන්සේලා කිව්වා unsolicited proposal තමුන්නාන්සේලා කරන්නේ නැහැ කිව්වා. දැන් මේක මොකද්ද එතකොට? තමුන්නාන්සේලා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ණය ගන්නෝගේ මලික් සමරවිරේ එක්කම ඇමතිතුමා ජයිකයි ජැබික්කෙන් තමුන්නාන්සේලා. තමුන්නාන්සේලා ජපානයේ ජැබික්කෙන් ගන්නවා කිව්වේ. හැබැයි තමුන්නාන්සේලා ගන්නේ ජැබික්කෙන් නෙමෙයි. තමුන්නාන්සේලා ණය ගන්නේ. මුලසනේ සභාපතිතුමනි, ගරු කිරියල් ඇමතිතුමා කිව්වා අපි බොහොම පිරිසිදුයි. අපි කිසිම පාරක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කරන්නේ නැහැ. අපි කිසිම වරදක් කරන්නේ නැහැ කියන්න කෙනෙකුට ඔළුවත් වනනවා. මම මේ පාර්ලිමේන්තුවේ ලියුමක් කියවනවා. අධිනීතිඥ ලක්මන් කිරියල්, සභාපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරිය කොස්වත්ත බත්තරමුල්ල, සභාපතිතුමනි, මහනුවර ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධවයි මහනුවර ධර්මරාජ පළමු බඩුමගේ අංක 37 පවත්වාගෙන යන පණංගල සහ පුත්‍රයෝ කළමනාකාර අධ්‍යක්ෂක ධනංජය පණංගල යන අය අප හොඳින් දන්න අඳුරු නායකයෙක්. මහනුවර ප්‍රදේශයේ පවතින මගනගෝ මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ඔහුගේ ආයතන වෙත කොන්ත්‍රාත් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේ මොනවද කතා කරන්නේ? ඇමතිවරයා කියනවා කොන්ත්‍රාත් දෙන්න කියලා මේ සමයට.
කොටෙන්ඩර්.
ඉතින් අද මේ කොටෙන්ඩර්. දැන් මේ කොටෙන්ඩර්. හා?
එහෙම ලියුමක් වල ලියලත් නැ මං ඒක පිළිගන්නෙත් නැ.
හරි. මෙන් හරි. මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමාගේ ලිපිය. මේක මට හම්බුනේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ඔබතුමා නැහැ කියනවා මේක මම හැන්ඩ්සට් ගත කරනවා. මේ කිරියල් ඇමතිතුමාගේ අස්සන. මේක හංගන්න බෑ. මේ අස්සන මුළු රටම දන්නවා. මේ කිරියල් ඇමතිතුමාගේ අස්සන, කිරියල් ඇමතිතුමාගේ ලිපිය. හරි. දැන් තමුන්නාසලා මට නඩුවක් දාලා දිනවා කැරම් බෝඩ් ගෙනාවා කියලා. මට නඩුව දාලා තින්නේ මොකටද? මහින්දානන්ද අලුත්ගමගේ වාචික උපදෙස් දුන්නා කියලා. දැන් තමුන්නාසේ ලිඛිත උපදෙස් දුන්නම තමුන්නාසේ මොකද්ද කරන්න තියෙන්නේ? තමුන්නාසේ මොකක්ද දාන නීතිය? ඒ නිසා අද මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් දැඩි කලකිරීමෙන් ඉන්නේ. දයාගමගේ අමුතුමා උත්තර දෙයි උන්නා. මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් අද වැඩ කරන්නේ තීන්දුව ගන්න. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සභාපතිතුමාලා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා අපි කෝප් කමිටුවට කැඳවුවා. අද ඒගොල්ලෝ ලියුම් අස්සන් කරන්නේ. අද සභාපතිවරයාගේ වෙනුවට ලියුම් අස්සන් කරන්නේ ඇමතිවරයා. ඇමතිවරයා අස්සන් කරන්නේ ලියුම්. අද ලේකම්ලා ලියුම් අස්සන් කරන්නේ. මේ වැඩපිළිවෙලට එකඟ නැහැ. තමුන්නාන්සේලා කිව්වා අපේ කාලේ මාර්ග සංවර්ධන අධිකාරියට සේවකයෝ දාලා නිකන් පඩි ගෙව්වා කියලා. මුලසනේ සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා කිරියල් ඇමතිතුමා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 90 ගානකට මාසකට ලක්ෂ ගානේ පඩි දීලා උපදේශකයෝ කියලා ගෙවනවා. කෝප් කමිටුවෙන් කිව්වා නවත්තන්න කියලා. දැන් වෙනත් තනතුරු දාලා උපදේශක සේවා කියලා ගෙවනවා. තමුන්නාන්සේලා බලයටපත් උනේ මේවටද? මේ නිසා මුලසනේ සභාපතිතුමනි තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය තමයි තිබුණ දූෂිතම අමාත්‍යාංශය. අද තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ දෙවැනියටම අති දූෂිතම අමාත්‍යාංශය බවට මහා මාර්ග අමාත්‍යාංශය පවත්වමින් යනවා මලික් සමරවිර ඇමතිතුමා. දැන් මම කතා කරන්නම් මේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ. දැන් ඔබතුමාලා මේ දීලා තින කොන්ත්‍රාත්තුව සම්පූර්ණ නීති විරෝධී. තමුනාසල ජපානයේ ගිහිල්ලා තයිසේ සමාගම හම්බ වෙච්ච හෝටලේ කියන්න. තමනාසලගේ ආණ්ඩුවේ නායකයෝ තයිසේ සමාගම හම්බුණා වෝට් කරන්න කලින් ජපානෙ ගිහිල්ලා තමනාසලා ජපානෙ ගිහිල්ලා තයිසේ සමාගම හම්බ වෙලා කතා කරලා සියලු දේ කරලා තමයි තමනාසලා මේ ටෙන්ඩර් එකට ලෑස්ති වෙන්නේ. තානාපතිතුමා නන්තුණක් එවනවා. ඒ නන්තුණෙන් දෙකක් තයිසේ සල්ලි වලට ගන්නවා. ඒ නිසා තමයි තයිසෙත් එක බිට් කරන්නේ නැත්තේ. පළවෙනි ටෙන්ඩර් එකේ තයිසේ විතරයි දාන්නේ. අනිත් සමාගම් දෙකම සල්ලි දීලා අයින් කරනවා. අපේ මලික් සමරවික්‍රම ඇමතුමා ඔබතුමා තයිසේ සමාගම ගැන හොඳට දන්නවා ඇති. ඔබතුමා හොඳට දන්නවා ඇති. ඇමතුමා තයිසේ සමාගම නයිජීරියාවේ දැන් පාරක් හදනවා. ඔබතුමාලා තයිසේ ක්වොලිෆයි කරගත්ත එකේ සුදුසුකම් බල්ල මේ නයිජීරියාවේ හදපු පාර. ගිවිසුම අසංකරේ බිලියන 1යි US බිලියන 1යි. දැන් US බිලියන 11ක් ගිහිල්ලා තියෙනවා. තාම තයිසේ සමාගම පාර ඉවර කරලා නැහැ නයිජීරියාවේ. US 1යි 1 බිලියන් US ටෙන්ඩර් එක වෝට් කරේ. 11 බිලියන් US අද වෙනකම් පාර ඉවර කරගන්න බෑ. ඔබතුමාලා කියනවා 135ට මධ්‍යම අධිවේගී මාර්ගය අගමැතිතුමා පුරසාරන් දෙඩු අඩු කරයි කියලා. අනුර දිසානායක මහත්තයා කිව්වා වගේ මම කියනවා අභියෝග කරන ඔබ පුළුවන් නම් කියන්නේ 135ට ඉවර කරනවා කියලා. මම අද පාර්ලිමේන්තුවේ කියනවා 200න් එහා නවතින්නේ නැහැ. 200න් එහා 135 කියලා කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැසිසියට කිය මුදල. ඒ නිසා මේක බිලියන 200න් එහා නවතින්නේ නැහැ. කවුද මේ තයිසේ සමාගම? මලික් සමරණායකතුමා තමයි. හිල්ටන් හෝටලේ හැදුවේ තයිසේ තමයි. කොළඹ හිල්ටන් හෝටලේ හැදුවේ චම්පි කැමතුමා තයිසේ. ඔබතුමාට මතක ඇති තට්ටු දෙකක් හොරට ගහලා තට්ටු දෙකක් අඩු කරලා මැද මහල නැති කරලා හොරට බිල් දාලා නිහාල් අමරසේකර මහත්තයා නඩු දාලා US මිලියන 229ක් ජපන් ආණ්ඩුව කතා කරලා ගෙවන්න උනේ තමුන්නාසලා මේ හදන්න දෙන හදන තයිසෙට. අපේ රටේ හිල්ටන් එක හදලා තට්ටු දෙකක් නැති කරලා තට්ටු දෙකක් නැති කරලා කරු ඇමතුමා හොරට හදලා කාගේ කාලෙද? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ. මේ තයිසෙට තමයි තමුන්නාසලා මේක දෙන්න හදන්නේ ඇමතුමා. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි චම්පික රණවක ඇමතුමා ඔබතුමාලා පෞගේ කාලේ ඔබතුමාලා ඔබතුමාලා ගරුව කරු ඇමතුතුමනි ඔබතුමාලා පහුගිය කාලේ
හිට පොඩ පාරවල් ගියේද වර්ෂපෙන්ඩ පොඩ
අරු බොම ස්තුති ඔබතුමාට. දකුණු අධිවේගී මාර්ගයේ කොටසකුත් වටරම් පාර කොටසකුත් ඔබතුමා දන්නවා තයිසී සභාවකට ඔබතුමාලා ගාණ්ඩෝ කාලේ දුන්න කින් කාරණා. ඔව්
මුලස්සනේ සභාපතිතුමනි එතුමා මාර්ග සංවර්ධනකාරී කොත්රාත් සහ ගීම් පිළිබඳව ඔබතුමා හොඳට දන්නවා. ඔබතුමායි සියල්ල පිළිබඳ මම දන්නවා. මම ඒක ගැන ඔබතුමාට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් ඔබතුමාලා මේ තයිසේ මම කතා ඔබතුමා මගේ අහගෙන ඉවරලා ඔබතුමාට මට මම මේ කියන කතාව අහගෙන ඉඳියා නම් ඔබතුමා මයි මම මේක කිව්වේ කියන කයි ඔබතුමා මුලින් මේ කතාව පණින්න ගත්තා. මම මේ කියන්න හදන්නේ තයිසේ පිළිබඳ. මුලස්සනේ සභාපතිතුමනි
පාරවල් ගත්ත
කතාව. දැන් තයිසේ සමාගම පළවෙනි පාර රිජෙක්ට් වෙනවා. දෙවෙනි පාර දාපු ටෙන්ඩර් එකේ නුත් රිජෙක්ට් වෙනවා. දැන් අපි අහන්නේ ඔබතුමාලගෙන් කැබිනට් අපොයින්ට්ඩ් ටෙන්ඩර් කමිටි එක රිජෙක්ට් කරපු ආයතන දෙකක් කන්සෝටියම් එකක් ගහලා දෙන්න යනවා. එහෙම නැත්නම් තයිසේ සමාගම පළමෙනියෙම රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වෙත් ආයතනයකට කොහොමද දෙන්නේ? තමුනාන්සලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පාරවල් හැදුවේ රත්තරන් වලින්ද ප්ලැටිනම් වලින්ද කියලා අහුව තමුනාන්සලා. අපි අහනවා තමුනාන්සලා හදන්නේ දැන් දියමන්ති වලින්ද කියලා. තමුනාන්සලා දැන් පාරවල් හදන්න හදන්නේ දියමන්ති වලින්ද කියලා. මේ අනැස්තමේන්තුවලට අනුව තමුනාන්සලා කියනවා මේකේ ගාන අඩු කරයි කියලා. තමුනාන්සලා ගාන අඩු කරලා නැහැ. තමුනාන්සලාට මේ මොනවා කිව්වත් ගරු ඇමතුමා මතක තියාගන්න මේක බිලියන 200කින් එහා නවතින්නේ නැහැ. චම්පික රණවක ඇමතුමාලා කැබිනට් මණ්ඩලය ඇතුලේ මේකට රණ්ඩු වෙනවා අපි දන්නවා. දෑසිරි ජයසේකර ඇමතුමාලා කැබිනට් මණ්ඩලය ඇතුලේ මේකට රණ්ඩු වෙනවා. මේක පිළිබඳව ජපානයට ගියා ආණ්ඩුවේ ප්‍රබලයෝ මේ සමාගම එක්ක කතා කරා. මේ ටෙන්ඩර් දාන හැටි කිව්වා. මේවා තමයි මෙගා ඩීල්. ඔබතුමාලා කිව්වා මෙගා ඩීල් මෙන්න. ලිට්‍රෝ ගෑස් මහත්තයා ගහපු එක තමයි මෙගා ඩීල්. මහා බැංකුවේ ගහපු එක තමයි මෙගා ඩීල්. මහනුවර අධිවේගී මාර්ගය තමයි මෙගා ඩීල්. පටන් ගන්නකොට 135.5 බිලියන 10යි වැඩි කිව්වහම කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ ලබා දෙන මහනුවර අධිවේගී මාර්ගය හැදෙන්න ඕනේ. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. මලී සාවරික්‍රම ඇමතුමා අපි පැය 4ක් පාරේ රස්තියාදු වෙනවා. මේක හැදෙන්න ඕනේ. හැබැයි මේක දෙන ක්‍රමයේ වැරදි ඇමතුමා. චම්පික රණවක ඇමතුමාලා උගුරේ ලේ නැති වෙනකන් කෑ ගැව්වේ මේව නවත්තන්න. තමුන්නාන්සලා කතා කරේ මේව නවත්තන්න. හැබැයි ඇමතුමා අදත් ඒකම වෙනවනම් ඔබතුමාලගේ හෘද සාක්ෂියට කතා කරලා බලන්න ඔබතුමාලා මොන තරම් මේ පිළිබඳ කලකිරෙනවද කියලා. ඒ නිසා මේ ටෙන්ඩර් එක දීපු ආකාරයේ මුල ඉඳලා තමුනාස්සෙලා තයිසේ සමාගමට, පෙන්ට් ඕෂන් සමාගමට, වකුචිකු කියන සමාගමට මේ සගන්තුම තමයි ඉස්සලා බිට් කරේ. තයිසේ සමාගම පළවෙනි සමාගම් දෙකට මුදල් දීලා අයින් කරා. අන්තිමට තයිසේ විතරයි ඉතුරුනේ. ඊට පස්සේ ජපානෙන් ආපහු තමුනාස්සෙලා තව සමාගම් ගෙනවා ෆුජිත සමාගම. තමුනාස්සෙලා ෆුජිත සමාගම ගෙන්නවුවා. දැන් තමුනාස්සෙලා මං අහන්නේ චම්පි කැමතුමා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා පුළුවන් නම් ගරු කැමතුමා මට කියලා දෙන්න. දැන් මේක ජැබික් එකෙන් ගන්න ණයක් නෙවෙයි. මේ ගන්න ගරු කැමතුමා වාණිජ ණයක්. වාණිජ ණයක් කෙනෙකුට පාරක් හදනකොට ඒක ජාත්‍යන්තර ටෙන්ඩර් එකට යන්නේ නැද්ද? තානාපතිතුමාගේ ලියුමටද දෙන්නේ? ඒක හරිද මලික් සමර කැමතුමා? මං අහන්නේ ඔබතුමාලා අඩු ගානේ මිත්සුබිෂි බැංක එකෙන් තමුන්නාන්සලා ගන්න. තමුන්නාන්සලා 0.5.5 මොන හරි එකකට අරගෙන ජපානෙන් ආධාරයක් හැටියට සහනදායකට දෙනවනම් කමක් නෑ මුතුමා. එහෙම දෙනවනම් කමක් නෑ. ඒ ජපාන රජය කියන එක අහන්න ඕනේ. ගරු චම්පික රණව කැමතුමා, ජපාන් තානාපතිතුමා ලියුමක් කියනවා මහාමාර්ග කැමතුමාට ලංකාවේ ටර්නර් පටිපාටි අපි පිළිගන්නවා කියලා. ජපාන් තානාපතිතුමා ලිඛිතව ලියුමක් කියනවා ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් පටිපාටි අපි පිළිගන්නවා මේ ව්‍යාපෘතියට. තානාපති හැම ගැරන්ටියක් දීලා තියෙද්දි තයිසේ සමාගමට මේක දෙන්න කටයුතු කරනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය තන්නේ කර අති දූෂිත කටයුත්තක්. ඔබතුමා කියන්නේ හැමතුමාගේ උපදේශකෙක් ඉන්නවා කවුද? එයා වෙනම ලියනවා. එයා වෙනම මේ සමාගම් ගෙන්නනවා. එයා වෙනම සමාගම් ගෙන්නලා මගේ ළඟ තියෙනවා ලියුම, හැමතුමාට දාන ලියුම, හැමතුමාගේ උපදේශකයා. එතුමා මේ සමාගම් දෙක ගෙන්නනවා. ඒ රැස්වීමට මාර්ග අධිකාරිය සභාපති නැහැ. ඒකට මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරි නැහැ. එයා කතා කරලා හැමතුමාට යෝජනා කරනවා. මෙයාට දෙන්න, එයාට දෙන්න කියලා. මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. හැන්සාඩ් ගත කරනවා. හැමතුමාට ඉදිරිපත් කර බලපෑම් කර උපදේශ කළ මේ සමාගම් ගෙල්ල කරන සාකච්ඡා. හරි. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, ඒ නිසා අපි පැහැදිලිව කියනවා මධ්‍යම අධිවේගී කාර්ය තමුනාසලපට මොන චෝදනාවක් එල්ල කරත් තමුනාසලපට ඕනේ චෝදනාවක් එල්ල කරයි. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාද මේ රටේ ජනාධිපති වෙලා හිටියා නම් 2019 වෙනකොට මහනුවර පාර හැදිලා ඉවරයි. 2019 වෙනකොට පාර හැදිලා ඉවරයි. හැබැයි තමුන්නාස කිරියල් ලැමතුමා මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා කනගාටු වෙන්න ඔබතුමාට අද වෙනකම් මේ මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරගන්න බැරි වුණා. පළවෙනි අධියරත් තාම ඉබිගමනේ මැතිතුමා. තාම පළවෙනි අධියරත් ඉබිගමනේ. ඒ නිසා ඔබතුමාලා මේ කරන දේ වැරදි. ගරු චම්පි කරනවා කැමතිතුමනි, මේ ක්‍රමවේදේ වැරදි මැතිතුමා. ඒ නිසා මේක රාජ්‍ය ජපානෙන් අපට සහනදායි ණයක් දුන්නා නම් ජපාන රාජ්‍ය බැංකුවෙන් ජැබික් බැංකුවෙන් අපට ඉතාම 0.5ට අඩු ගානට දුන්නා නම් ජපානයේ තානාපතිතුමාගෙන කොන්ත්‍රාත් සමාගමට මේක දුන්නට කමක් නැහැ. හැබැයි මේකට අති විශාල හිතුවට වැඩිය විශාල බිලියන ගණන්. දැන් අපිට කිව්ව හයිවේ රොබරි කියලා. දැන් කියන්නේ අපේ කාලේ හදපුවයි දැන් ඒ වගේ වල ඇස්තමේන්තු වල වෙනස්කම් තියෙනවා. කබීර් රෂී මැතිතුමා මහාමාර්ග ඇමති වුණා. මේ ආණ්ඩුව 2015 අවුරුද්දක් මාර්ග සංවර්ධන අධිකාරියේ සීලෙන්ජරවරු දාලා පාරවල් ගැන හෙව්වා. එක පාරක් හොයාගන්න පුළුවන් උනා. තමුන්නාන්සලා වැඩි විදිහට එක නඩුවක් දාලා තිනවා. ඒ නිසා ගරු ඇමතිතුමා තමුන්නාන්සලා බලයටපත් උනේ මේක කියලා නෙවෙයි. තමුන්නාන්සලා ඒක තමයි අද බලන්න දෛවයේ සරදමක් වගේ දූෂණ මර්ධන කාර්යාලයේ වැඩ කරපු ප්‍රබල කාර්යභාරයක් කරපු අපේ හිතවත් අනුර දිසානායක මන්තුමාට සිද්ධ වෙලා තිනවා. මේ ආණ්ඩුවේ වෙලා තියෙන දූෂණයක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ගෙන. ඒ නිසා චම්පි කරනවා කැමතිතුමා, ඔබතුමාලා මෙහි ඉඳලා සටන් කරා වගේ ඒ පැත්තේ ඉඳලා සටන කරලා මෙවැනි ඝනදෙනු වීම නවත්තන්න ගරු ඇමතිතුමා. මේක වැරදි. වැරදි නම් වැරදි දේ කියන්න, වැරදි දේ නවත්තන්න. වැරදි දේ නවත්තලා මධ්‍යම අධිවේගී මාර්ගය අවශ්‍යයි. ඒක හැදෙන්න ඕනේ. ඒ නිසා තමුන්නාන්සලා කව අන්සොලිසිටර් ප්‍රොපෝසල් ගේන්නේ නැහැ. ඒ කාලේ වගේ කරන්නේ නැහැ කිව්වා. තමුන්නාන්සලා කරන්නේ ඒක තමයි. තමුන්නාන්සලා ඊට වැඩිය අමුවෙන්, ඊට වැඩිය අමුවෙන් තමුන්නාන්සලා මේවා කරන්නේ. ඒ නිසා මේ විදිහේ ඔබට දීපු ජනවරමට පිටුබාලා මේ විදියට මේ කටයුතු කරන්න එපයි කියන එක මතක් කරමින් මම නිවැරදි වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කවරව සිවමෝගන්.
ඉන්ද්‍රියෙන් දෞත්‍යපු වෙලයි විවාදத்தில் பங்கு கொள்ள எமக்கும் சந்தர்ப்பம் தந்ததற்கு நன்றியை தெரிவித்துக் கொண்டு இந்த அதிவேக நெடுஞ்சாலைகள் அமைப்பு பற்றி பலத்த விவாதங்கள் இங்கு சென்று கொண்டிருக்கின்றன. என்னை பொறுத்தவரை நமது பிரதேசம் வடகிழக்கு மாகாணம், அதிலேயும் வடமாகாணம் யுத்தத்தால் மிகவும் பாதிக்கப்பட்ட பிரதேசம். முல்லைத்தீவு மாவட்டம் நீங்கள் அறிய மிகவும் கடுமையாக 30 வருட யுத்தத்தில் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம். திருகோணமலை அதேபோல் பாதிக்கப்பட்ட ஒரு பிரதேசம். எனவே இந்த அதிவேக நெடுஞ்சாலைகள் பல பிரதேசங்களில் அமைக்கப்பட்டிருந்தாலும் முக்கியமாக அமைக்க வேண்டியதாக நாம் கோரி நின்றது திருகோணமலையிலிருந்து யாழ்ப்பாணத்துக்கான ஒரு அதிவேக நெடுஞ்சாலை. இதன் தாற்பயம் என்னவென்றால், இங்கு மட்டக்களப்பு மாவட்டத்தையும் உள்ளடக்கியதாக ஒரு நெடுஞ்சாலை கரையோரத்தில் அமைப்பீர்களாயானால் இது ஒரு டூரிஸ்ட் பிளேஸாக, அதாவது எமது அபிவிருத்திக்கு நாட்டின் வருமானத்தை அதிகரிப்பதற்கு இது உதவும் என்பதை நீங்கள் ஏற்றுக்கொள்வீர்கள். ஆனால் இந்த கருத்திட்டம் ஏற்கனவே கூறப்பட்டிருந்தது, இந்த அரசால் ஆரம்ப காலத்தில் ஏற்றுக்கொள்ளப்பட்டிருந்தது. இந்த அதிவேக நெடுஞ்சாலை திருகோணமலையிலிருந்து முல்லைத்தீவு ஊடாக யாழ்ப்பாணத்துக்கு செல்வதற்கான ஒரு பாதை எமது கருத்திட்டத்தில் இருந்தது. ஆனால் அது இப்பொழுது கைவிடப்பட்டு வேறு திசைகளில் பயணித்து கொண்டிருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. எனவே நெடுஞ்சாலைகள் அமைச்சர் அவர்களை எனது வேண்டுகோள், இந்த திருகோணமலையிலிருந்து யாழ்ப்பாணத்துக்கான அதிவேக நெடுஞ்சாலை ஒன்று அமைப்பதற்காக மிக விரைவில் ஒரு திட்டமிடலை நீங்கள் செய்ய வேண்டும், அதற்கான நிதி ஒதுக்கீட்டையும் நீங்கள் செய்ய வேண்டும் என நான் கேட்டுக்கொள்கின்றேன். அது மட்டுமல்ல, புதுக்குடியிருப்பிலிருந்து ஒடிசா சுட்டான் செல்லும் பாதையில் இந்த நெடுஞ்சாலை இரண்டு பகுதிகளும் அமைக்கப்பட்டு நடுவிலேயே ஒரு 2 கிலோமீட்டர்கள் எந்தவித பாவனைகளுக்கும் உட்படுத்தப்பட முடியாத அளவு மிகவும் மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றது. அதற்கான ஒரு முடிவை உடனடியாக இந்த வருடத்திலேயே வீதி நெடுஞ்சாலைகள் அமைச்சு எடுக்க வேண்டும் என்பதை இந்த இடத்தில் கோரி நிற்கின்றேன். அத்துடன் எமது மக்கள் மிகவும் யுத்தத்தால் பாதிக்கப்பட்டிருந்து தமது காணிகளை இராணுவத்திடமிருந்து மீட்பதற்காக போராடி கொண்டிருக்கிறார்கள். மேதகு ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களால் 2017 பங்குனி மாதம் 4ஆம் திகதி நேரடியாக அவரது வாய்மூலமான வாக்கு மூலமாக புதுக்குடியிருப்பில் அமைந்திருந்த மக்களின் காணிகளில் இராணுவம் குடியேறியிருந்த பிரதேசமும் கேப்பாப்புலவு பிரதேசமும் விடுவிக்கப்படுவதாக ஏற்றுக்கொண்டிருந்தார். ஆனால் இன்று வரை அவை விடுவிக்கப்படவில்லை. எனவே இங்கு மக்களாட்சி நடைபெறுகிறதா அல்லது இராணுவ ஆட்சி நடைபெறுகிறதா என்று மக்கள் சந்தேகிக்கின்றார்கள். ஏனெனில் இங்கு ஒரு ஜனாதிபதியின் உத்தரவை கூட இந்த பிரதேசங்களில் இந்த உள்ள இராணுவம் கடைப்பிடிப்பதாக தெரியவில்லை. அவரது உத்தரவுகளை கூட உதாசீனம் செய்து வேறு வேறு பதில்களை கூறிக்கொண்டிருக்கிறார்கள். எனவே எமது மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் எடுத்த தீர்மானத்தை நிறைவேற்றுவதற்காக உடன் தலையிட வேண்டும் என்று இந்த பாராளுமன்றத்தில் அவரை கோரி நிற்கின்றேன். இந்த மக்கள் தங்களது சொந்த காணிகளை பறிகொடுத்திருக்கிறார்கள் இராணுவத்திடம். அவர்கள் வாழ்ந்த பிரதேசங்கள் இன்று இராணுவத்திடம் பறிகொடுத்து அதை மீண்டும் பெற்றுக்கொள்ள முடியாத நிலையில் தவித்து கொண்டிருக்கிறார்கள். இப்படி ஒரு நிகழ்வு தென்பகுதியில் நடைபெறுமா? அப்படி நடைபெற்றால் கூட தென்பகுதி மக்கள் அதை விட்டு கொடுப்பார்களா? இல்லை. எனவே இந்த விடயங்களையும் இந்த சபைக்கு கூறி இந்த என்னுடைய பேச்சை சுருக்கமாக முடித்துக் கொள்கின்றேன். நன்றி. வணக்கம்.
கரு உபசபாபத்துமுனி, அது அத்தவசியம் மே அதிவேகி மகாமார்கிய கன கதாக்கிறது கூட்ட அப்போ விருத்த பட்சி இன்ன மந்திரி வருங்கெங் விஷால மத கீப்பாக பிரகாஷவுனா எத்தட்டம அனுரதிசாநாயகம் எத்துமாகி மதே உனே மே அதிவேகி மார்கிய அனவசியக்கியனுக்க முகத அதிவேகி மார்கியட்ட முதல் வியதங்கிறனோட வடா ஈட்ட வடா දේවල් අපිට මේ මුදල් වලින් කරන්න පුළුවන් කියලා. ඒ වගේම අලුත්ගමගේ මන්ත්‍රීතුමාගේ කියුනේ අධිවේගී මාර්ගය නුවරට අත්‍යවශ්‍යයි. ඒ මාර්ගය කරන්නට ඕනේ කියන මතේ, ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියානම් මේ අධිවේගී මාර්ගය අද වෙනකොට හදලා ඉවරයි කියලා. මේ අවස්ථාවේදී මම කැමැති මතක් කරන්න, එදා 2002 එක්සත් ජාතික පක්ෂ රජය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ආණ්ඩුව බාරගන්නකොට එදා බන්දුල ගුණවර්ධන ඒ ඇමතිවරු එදා හිටපු ආණ්ඩුවේ ඇවිල්ලා එතුමාට කිව්වා මේක බාරගන්න කියලා. මොකද ආර්ථිකය ඍණ ආර්ථිකයක් බවට පරිවර්තනය වෙලා ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන වෙලාවේ. එතකොට එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරු ඔක්කොම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක මේ වෙලාවේ බාරගන්න එපා, මේක ඔබතුමාගේ ඔඩොක්කුවට වැටෙනවා තව අවුරුද්දකින් දෙකකින් කියලා. නමුත් ඒ අවස්ථාවේ එතුමා ඒ වගකීම බාර අරගෙන එතුමා කල්පනා කළා රට වටලා ගොඩගන්න එක නෙවෙයි, රට වැටෙන්න දෙන්නේ නැතුව මම මේක අරගෙන යන්න ඕනේ කියන මතය උඩ තමයි එතුමා ඒක බාරගත්තේ. එතුමා එදා 2002 ඒ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය කරා විතරක් නෙවෙයි වර්ධන වේගය 6ක් වෙනකන් වැඩි කරා. එතුමාට අවශ්‍ය වුණා අවුරුදු කිහිපයක් වර්ධන වේගය 10ක රඳවල තියාගන්න. එතකොට ඒක නිසා එතුමා කල්පනා කරා අපේ රටේ නිෂ්පාදන අපිට පුළුවන් වුණා පළමුයි වතාවට පරාක්‍රම බාහු රජුරන්ගෙන් පස්සේ එදා රට සහලින් ස්වයංපෝෂිත කළා සහල් පිටරට යවන්න. ඊට පස්සේ එතුමාට අවශ්‍ය වුණේ අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා අපේ සියලු භාණ්ඩ අපනයනය කරන්න. එතකොට මේකට අවශ්‍ය කරා අපිට අධිවේගී මාර්ග. ඒ අවස්ථාවේ එතුමා සැලසුම් කරා කොළඹ මාතර අධිවේගී මාර්ගයත්, ඒ වගේම කඩවත ඉඳන් නුවරට අධිවේගී මාර්ගයත්. නමුත් අවාසනාවකට වගේ එතුමා ඒ වෙලාවේ මුදල් හොයාගත්තේ ADB එකෙන්, ඒ වගේම World Bank එකෙන්, එතකොට China Exim Bank එකෙන්. එතකොට Exim බැංකුව
ගරු ඇමතිතුමා කතා කරන්න.
Exim බැංකුව මුදල් දෙන ක්‍රම දෙකක් තියෙනවා China Exim බැංකුව. China Exim බැංකුව ඒ කොම්පැනි මාර්ගයෙන් ඒ කොම්පැනි වලට ව්‍යාපෘති කරන්න මුදල් දෙනවා නම් පොලිය සමහර වෙලාවට 4-5% විතර වෙනවා. නමුත් China Exim බැංකුව ආණ්ඩුවට මුදල් දෙනවා නම් එතකොට ඒකේ පොලිය වෙන්නේ 1%-1.5% වගේ පොඩි මුදලක්. එතකොට ඒ ආකාරයට තමයි එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ මුදල් ගන්න සියලු ඒ සංවිධාන කටයුතු කළේ. නමුත් අවාසනාවකට වගේ එතුමාට ඒ කාර්යය ඉවර කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මහින්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අධිවේගී මාර්ග එදා කටුනායක අධිවේගී මාර්ගය පටන් අරගත්තා. ඒ පටන් අරගෙන ඉවර වෙලා ඒ අධිවේගී මාර්ගයේ සම්පූර්ණයෙන්ම වැලි පුරවලා ඊට පස්සේ ඒකේ කරන්න තිබුණේ අධිවේගී මාර්ගයේ කාපට් දාලා ඒ එක්සිට් ටික හදන්නයි, ඒ පාලං ඒ දෙක හදන්න පමණයි. නමුත් ඊට පස්සේ එතුමියගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් පස්සේ ආයි එතුමිය බාරගත්තා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරය හැටියට, ඒ වගේම මහාමාර්ග අමාත්‍යවරය හැටියට පත් වුණා. ඊට පස්සේ එතුමා ජනාධිපති තුමා බවට පත් වුණා. ඒතර එතුමා ඒ අධිවේගී මාර්ගයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා, දිගින් දිගට මේක අරන් ගියා. එතකොට ඒ මාතර අධිවේගී මාර්ගය කොටස් තුනකින් ඒක නිම කරා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය නිම කරා. එතකොට අද මෙතන මන්ත්‍රීවරු ගොඩක් කතා කරා එදා මේ පැටිනම් වලින්ද මාර්ගය හැදුවේ කියලා. ඉවර වෙලා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ගිහිල්ලා තියෙනවා 1 කිලෝමීටරයකට $13.62. එතකොට මේක ඇත්තටම මමත් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ හිටපු කෙනෙක් හැටියට මම දන්නවා එදා ඒ ඉතිරි වැඩ ටික නිම කරන්න තිබ්බා $100,000,000. නමුත් ඒකට $100,000,000 දෙසිය අනු දෙකක් ඔක්කොම සම්පූර්ණයෙන්ම ඩොලර් මිලියන 351.3ක් වියදම් වෙලා තියෙනවා කටුනායක අධිවේගී මාර්ගයට. ඒක නිසා තමයි අපි මේ අවස්ථාවේ ඇහුවේ, අපි කිව්වේ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මේ අධිවේගී මාර්ගය හදපු මුදල් වලින් මෙවැනි අධිවේගී මාර්ග 3ක් 4ක් හදන්න තිබුණා කියලා. අපි එදා කියපු එක අදත් කියනවා. ඒක අපිට හංගන්න දෙයක් නැහැ. ඒතකොට එතන ප්‍රශ්නයක් වුණා කියන එක අපි එදත් කියනවා අදත් කියනවා. එතකොට අද ඊට පස්සේ එතුමා අනිකුත් ඒ අධිවේගී මාර්ග එක ඔක්කොම කිලෝමීටර් 170ක් තමයි අවුටර් සර්කල්. ඒ කියන්නේ කොළඹ වටරවුම අධිවේගී මාර්ගයේ අධියර 1 අධියර 2 ඒ එතුමගේ කාලේ එතුමා ඉවර කරා. ඒ පටන් අරගෙන ඒ අවසාන කොටස තමයි අපේ රජයේ යටතේ ඉවර කරේ. එතකොට එතන ඒ ඔක්කොම කරලා තියෙන්නේ කිලෝමීටර් 170යි. එතන අපේ රජයේ යටතේ අපි අද සැලසුම් කරලා තියෙනවා 2020 වෙනකොට තව කිලෝමීටර් 225.5ක් මේකට එකතු කරන්න. කිලෝමීටර් 222.5ක්. එතන මධ්‍යම අධිවේගී මාර්ගය අධියර 1 ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ගිවිසුම් අත්සන් කළා තිබ්බේ. එතකොට ඒකත් එක්ක ඇත්තටම අපි මේ කඩවතින් කොළඹට යන්න කඩවතින් නුවරට යන්න ඒ අපි සැලසුම් කළා තිබ්බ අධිවේගී මාර්ගය එදා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඌමනාවට මං හිතන්නේ ඊතුමගේ ගෙදර ගාවින් යන්න මේක වෙනස් කරා කෙරවල පිටිය එඬේර මුල්ල හරහා යන්න. මොකද අපි එතන කඩවතින් ඊට පස්සේ එක කෑල්ලක් තිබුණා කෙරවල පිටියට. එතකොට මේක එඬේර මුල්ලට වෙනකන් මේක ගෙනියනකොට එතකොට මේක RDA එකෙන් කියලා තිබුණා 2027 වෙනකොට ලේන් 6ක් අවශ්‍ය කරන්න වෙයි කියලා. නමුත් අද අපේ මේ අධිවේගී මාර්ගයේ මේ කොළඹ වටරවුම අධිවේගී මාර්ගයේ එනකොට මේක අපිට ඇත්තටම ඒ කෑල්ල අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ කෑල්ල අවශ්‍ය වෙන්නේ නැති නිසා අපි ඒක මාර්ග 4කට කරලා එතන ඒ කොන්ත්‍රාත්කරුවට ඒ අවස්ථාවේදී කතා කරා බිලියන 66.7ක් අඩු කරන්න කියලා. නමුත් ඒ අස්සම් කළා තිබුණු ගිවිසුම් අනුව ඒගොල්ලෝ පෙන්වලා දුන්නා ඒගොල්ලන්ට 100%ට 15%කට වඩා ඒක අඩු කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට ඒ අවස්ථාවේදී මේක 100ට කතා කරලා 114%කට අඩු කරගත්තා. එතකොට ඒ 114%කට අඩු කරලා ඉවර වෙලා එතකොට අපිට පුළුවන් වුණා ඒකෙන් ඉතුරු කරගන්න ඩොලර් බිලියන 9.5ක් විතර අපිට ඒකෙන් ඉතුරු කරගන්න පුළුවන් වුණා. එතකොට මේ මුදල් වලින් අපි තව ඒ කැලණි පාලමට එන අධිවේගී මාර්ග කෑල්ලත් කෙරළ පිටියට යන අධිවේගී මාර්ග කෑල්ලත් අපි ඒකෙන් හදන්න ඒ කොන්ත්‍රාත්කරුවටම බාර දුන්නා. එතකොට මේ ආකාරයට අපි පුළුවන් තරම් මුදල් ඉතුරු කළා තමයි අපි හැම වැඩ කටයුත්තක්ම කරන්න අපි කල්පනා කරන්නේ. මොකද මේ රජයේ හැටියට අපි රජයේ විශේෂයෙන්ම කිව්වා අලුත්ගමගේ මන්ත්‍රීතුමත් කිව්වා අපි නන් සොලිසිටර්ස් බිඩර්ස් මොනවත් අපි ගන්නේ නැහැ කියලා.
ගරු ඇමතුමා කාලය අවසානයි.
ඒ ආකාරයට තමයි අපි වැඩ කටයුතු කරේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගය අපිට පුළුවන් තරම් ඉක්මනට අවශ්‍යයි හදන්න. මොකද ඒක හැදුවොත් එහෙම මොකද විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට අපි නුවරට යන්න අද පැය 4ක් යනවා. එතකොට මේ නුවරට යන පැය 4 කාල සීමාව අපිට ඉවර කරගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි ඒ යහපාලන රජය හැටියට අපි පුරොන්දු වුණ විදියට මම විශ්වාස කරනවා ඒ අපේ හයිවේස් එකේ ඒ ලේකම්තුමා ඒ හැම කෙනෙක්ම මේ අපිට දීලා තියෙන ඩොකියුමෙන්ට්ස් ඒ නිවැරදි කියලා ඒ ඩොකියුමෙන්ට්ස් අනුව මම විශ්වාස කරනවා අපිට මේ අධිවේගී මාර්ගය නෙගෝෂියේට් කළා හරි අපේ ඒ දාලා තියෙන මුදලට වඩා මිලියන 25000ක් අපිට අඩු කරගන්න පුළුවන් නම් අඩු කරගෙන ඉවර වෙලා ඒ වගේ දෙයකට අපිට ටෙන්ඩර් එකක් ඒක නෙගෝෂියේට් කරලා ටෙන්ඩර් පටිපාටියට විරුද්ධ වුණත් ඒක නෙගෝෂියේට් කරලා රටට අපිට මුදල් බිලියන 25ක් ඉතුරු කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක වටිනවයි කියලා කෙසේ වෙතත් අපිට 2020 වෙනකොට ඔබතුමාට අපේ ලකී මන්ත්‍රීතුමා ඔබතුමාටත් මම දන්නවා නුවරේ ඉඳන් මෙහාට ඉන්න පැය 4ක් යනවා ඒක නිසා මේ කාලේ ඔබතුමාට විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජනතාවට ඒ වගේ හැම කෙනෙක්ටම සංචාරක ව්‍යාපාරයේ දියුණුවට අපිට මේ 2020 වෙනකොට අපිට මොන ක්‍රමයකින් හරි මේ අධිවේගී මාර්ගය හදලා ජනතාවට මේ පහසුකම් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා
ස්තුතියි ගරු අනුර ප්‍රියදර්ශන යාපෑමතුමා
මූලාසනාරූඪ සභාපතිතුමනි විශේෂයෙන්ම අද සභාව කල් තැබීමේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතාම වැදගත් යෝජනාවක් රාජ්‍ය අයවැයෙන් අති විශාල මුදලක් වේ කරන මහා මාර්ග සංවර්ධනය පිළිබඳ යම්කිසි ගැටලු තිබෙනවා නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දෙන එක ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ඉතාම හිතකර කාර්යයක් හැට අපිට සලකන්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ දීර්ඝ යුද වාතාවරණයකින් පස්සේ මාර්ග සංවර්ධනය පිළිබඳ විශාල පිබිදීමක් රට තුළ ඇති වුණා. විශේෂයෙන්ම පසුගිය අපි හිටපු රජයේ කාලේ එවකට හිටපු ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය යටතේ මේ මහා මාර්ග පිළිබඳ පිබිදීමක් ඇති වුණා. මොකද ඇත්තටම මේ මහා මාර්ග ග්‍රාමීය මාර්ග සියල්ලම එකවර සංවර්ධනය කළ යුතු වකවානුවකට අපි ඇවිල්ලා තිබුණේ. මොකද මේ බොහෝ මාර්ග මීට වසර 50කට කලින් විතර හදලා තිබුණේ. ඒ වෙනකොට අපේ පසුගිය කාලේ වෙනකොට අපේ රථවාහන ගමනාගමනය විශාල වශයෙන් වැඩි වුණා. කුඩා අනු නගර බහුල වශයෙන් බිහි වුණා. මහජනයා නවීන වාහන වලට ප්‍රිය කරලා ඒවා ලබා ගත්තා. ඒකම තිබුණු තත්ත්වයක් තමයි මේ මහා මාර්ග ප්‍රතිසංස්කරණය. මේ මහා මාර්ග ප්‍රතිසංස්කරණය ආරම්භ නොකිරුවා නම් ඒක රට ඇතුලේ එක්තරා විදිහක මහජනය අතරේ මන්දෝත්සාහී භාවයක් එහෙම නැත්නම් විවේචනාත්මක කටයුත්තක් සිදුවෙන්න ඉඩ තිබුණා. ඉතින් ඇත්තටම මේ මහා මාර්ග සංවර්ධනය ගත්තොත් අපි දන්නවා ඕනෑ මුදලක් බහුල විශාල වශයෙන් වියදම් කරපු හැම අවස්ථාවකම ඒ හැම තැනදීම යම් යම් තර්ක විතර්ක ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ අධිවේගී මාර්ගයේ විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය හදන වෙලාවේ මේ අද ඉදිරිපත් කරලා තියෙන කරුණු පිළිබඳ පුළුල් විමර්ශනයක් එහෙම නැත්නම් පුළුල් අදහසක් මේ පාර්ලිමේන්තුවට ලබා ගන්න යම් ක්‍රමයක් හදලා තිබුණොත් මම හිතනවා මේ පිළිබඳ තියෙන යම් කිසි විවේචන අපිට දුරු කරගන්න පුළුවන් වෙනවා. මොකද මේ මාර්ගය ඉතා වැදගත් මාර්ගයක්. මං හිතනවා ලංකාවේ තිබෙන දිස්ත්‍රික්ක ගණනාවකටම ගමන් කරන්න පුළුවන් යාපනය දක්වාම යන මගීන්ට විශාල පහසුවක් ඇති වෙන මාර්ගයක් හැටියට තමයි මේ දක්ෂිණ අධිවේගී මේ මධ්‍යම අධිවේගී මාර්ගය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගයට දකුණු අධිවේගී මාර්ගයට වඩා වැඩි උඩින් යන එහෙම නැත්නම් පාලං මත යන කොටස් විශාල වශයෙන් අන්තර්ගතයි. මොකද මම දන්නවා මා නියෝජනය කරන දිස්ත්‍රික්කෙත් මම මේ අමතුමා ළඟට එක්කගෙන ආවා විශාල ජනතාවක් තමන්ගේ ප්‍රදේශ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ඒ පාලම් මත ඉදිවන මාර්ග කොටසක් වැඩි දියුණු කළ යුතුයි කියලා ඒගොල්ලන්ගේ ඉල්ලීමක් තියෙනවා. මොකද මේ අධිවේගී මාර්ග මුල් හදන අවස්ථාවට වඩා අද ජනතාවට ලොකු අදහසක් තියෙනවා මේ අධිවේගී මාර්ගයක් හදනවා නම් ඒක නිවැරදි ලෙස හදන්න ඕනේ. ඒ නිවැරදි ලෙස හදන්න වෙනකොට ඒගොල්ලන්ගේ බිම් ප්‍රදේශ ආරක්ෂා කරන්න, ගම් වතුරෙන් ආරක්ෂා කරන්න ආදී වශයෙන් විවිධ කරුණු ගැන මහජන සාකච්ඡා කරනවා. ඒ වගේම වන්දි ලබා දීම වෙනද ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් අද වෙනකොට ඒ වන්දි ප්‍රමාණය නිවැරදි විය යුතුයි, අපිට මෙපමණ ලැබිය යුතුයි කියලා විශාල හඬක් නගනවා. ඒ නිසා ඕනම දෙයක් කරගෙන යනකොට අඩුපාඩු දැකලා ඒ අඩුපාඩු නැවත නිවැරදි කළ යුතුයි කියන අදහස මහජනයාගෙන් ලැබෙන එක මම හිතනවා ඉතාම සාධාරණ දෙයක්. ඒ නිසා මට පුළුවන් වුණා කණ්ඩායමක් එතුමා ළඟට ගෙනහිල්ලා ඒ කණ්ඩායමේ තිබෙන ප්‍රශ්න ගැන කතා කළා. ඇත්තටම මහා මාර්ග අමාත්‍යාංශ නිලධාරී මහතුරු වහාම ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒව නැවත සමීක්ෂණය කරලා වෙනස්කම් කළ යුතු නම් ඒ වෙනස්කම් කරන්න ඔවුන් එකඟ වුණා. යම් ආකාරයක අඩු තක්සේරුවක් දාලා යොදලා තියෙනවා නම් ඒක වෙනස් කරන්නත් ඒ නිලධාරී එකඟුණා. ඒ නිසා මේ සම්මුතිය එහෙම නැත්නම් මහජනයා සහ අමාත්‍යංශය නැත්නම් ඒ ආයතන අතර තියෙන සම්මුතිවාදය මේ වගේ වැඩක් කරද්දී ඉතාම වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ග කොටසක් ගැන ලොකු විවේචනයක් ආවා. මම හිතනවා මේ විවේචනය පිළිබඳවත් අපි සැලකිල්ලට ගත යුතුයි. මොකද පාර්ලිමේන්තුවක ප්‍රධාන ලක්ෂණය හැටියට මම ඉතාම සන්තෝෂ වෙනවා මේ වාගේ කරුණු ගැන විවෘතව සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාව උඩ තවදුරටත් නිවැරදි කරගත යුතු කොටසක් තිබෙනවා නම් සැකහැරගත යුතු කොටසක් තිබෙනවා නම් ඒවා සැකහැර නිවැරදි කිරීමේ වගකීමත් රජයකට පැවරෙන නිසා ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක් හැටියට මම සලකනවා. විශේෂයෙන්ම මේ මාර්ග සංවර්ධනය මම පැහැදිලි කරුවා ඇති වුණු ක්‍රමය. යුද්ධය අවසන් වුණා. ඒ වගේම ගමනාගමන මාර්ග වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ලැබුණා. මේ මධ්‍යම අධිවේගී විතරක් නෙමෙයි අද මේ RDA එකට එහෙම නැත්නම් රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකට විශාල ඉල්ලුම් ලැබෙනවා ගම්බද තියෙන මාර්ග හදන්න. පසුගිය රජයේ කාලෙත් මේ ගම්බද මාර්ග විශාල සංඛ්‍යාවක් හැදුවා. ඕනෑම දෙයක් කරාට පස්සේ අපේ රටේ විවේචනයේ ඉක්මන් වෙන රටක් අද වෙලා තියෙන්නේ. නමුත් මම හිතනවා අපි සාධාරණව කල්පනා කරුවොත් මේ මාර්ග සංවර්ධනයේදී දක්ෂිණ අධිවේගී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතාමත්ම වැදගත් කියලා මට කල්පනා වෙනවා. අපි ත්‍රිස්ත්‍රික ගණනාවක් පසු කරමින් තමයි මේකට යන්නේ. ඒ නිසා ඒ ආශ්‍රිතව තිබෙන අනිකුත් මාර්ගත් ඉදිරියේදී මේ ඔස්සේ වැඩි දියුණු වීමේ ඉඩකඩක් පවතිනවා. ඇත්ත වශයෙන්ම මම පෞද්ගලිකව අදහස් කරන අන්දමට අපේ මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගල ප්‍රදේශයෙන් අවසන් කළා. කුරුණෑගලින් පසු ඉතිරි වෙන කොටස හතර කියන්නේ හෝලේන් පාරක් හැටියට දියුණු වෙනවා නම් මම හිතනවා ඒක වඩා උචිතයි කියලා ගලගෙදර දක්වත් නොගිහින්. ඒක මගේ අදහස. මොකද හේතුව ඒ එක්කම අපිට පුළුවන් මේ කුරුණෑගලින් දඹුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම අපිට වැඩ දියුණු කරන්න ඊට වඩා අඩු මුදලකින්. මොකද එතකොට නුවර පමණක් නෙමෙයි දඹුල්ල මහතලේ මේ සියලුම දිස්ත්‍රික් වලට එකෙන් යහපතක් වෙනවා කියලා මට කියනවා. නමුත් මේක රජයක් ගත යුතු තීන්දුවක්. මට කතා කරන්න වෙන්නේ මගේ පුද්ගලික අදහසක් හැටියට විතරයි. ඒ නිසා අපි මේ අධිවේගී මාර්ග අද ඉස්සරවාගේ නෙමෙයි විශාල මුදලක් වියදම් වෙනවා. දැන් දක්ෂිණ අධිවේගී මධ්‍යම අධිවේගී මාර්ගය අරන් බැලුවොත් දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා කඳු උඩින් යන පාලම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. එම කණු මත යන ප්‍රදේශ. ඒවට මං හිතන්නේ සාමාන්‍යයෙන් පස්පුරවල හදනවට වඩා 3-4 ගුණයක් වැඩිපුර වියදම් වෙනවා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි මේ මාර්ග සංවර්ධනයත් එක්ක රටේ විශාල පිබිදීමක් ඇති වෙනවා. විශේෂයෙන් අපි විශ්වාස කරනවා නම් කර්මාන්ත සංවර්ධනය වෙන්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා නම් අපේ කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ කියලා. ඒ උඩ තමයි මේක ඇති වෙන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕනේ කොහොමද දුම්රිය මාර්ග ඇති වුණේ මේ සුදු ජාතිකින්ගේ කාලේ කියලා. ඒ ප්‍රදේශවල වැවෙන වැවිලි භෝග ඔවුන් පටන් ගත්තට පස්සේ වැවිලි භෝග කොළඹට ගේන්න තියෙන ලේසිම ක්‍රමය හැටියට තමයි ඔවුන් මේ දුම්රිය මාර්ගය හැදුවේ. අර මේ රත්නපුර ඇලියගොඩ හරහා ඕපනායක දක්වා යන මාර්ගය දැන් කොටසක් වහලා තිබුණත් දිගටම තිබුණා නම් අද මේ වෙනකොට කොච්චර ලොකු ගමනාගමන ගැටලුවක් අපිට විසඳන්න තිබුණාද? කවුරු නෝ ඒ වෙලාවේ අවිස්සාවෙල්ලෙන් ලෝපනායකට වහලා දැම්මා. අද ඒක ගෙවල් හදලා. කවුරු වුණත් එන්නම් බැයි නම් JR උනත් මට ප්‍රශ්නයක් නැහැ. මම අද කියන්නේ ඊට අවුරුත් 30කට පස්සේ වහපු එක වැරදි කියලා. එහෙම නොහා තිබුණා නම් ගරු හැමතුමා අද වෙනකොට මොකද ඉංග්‍රීසි ජාතිකින්ද ප්‍රතිපත්තියක් තිබුණා. ඔවුන්ගේ වැවිලි ක්ෂේත්‍රය කොළඹට ගෙනල්ලා කොළඹින් වරායට ගෙනින් පිට කරන්න ඔවුන්නේ දුම්රිය මාර්ග පාවිච්චි කරුවා. පසුව දුම්රිය මාර්ග මහජන ගමනාගමනට හේතු වුණා. ඉතින් ඒ නිසා අපි කරපු හොඟක් දේවල් තමයි ඒ කරපු හොඳ වැඩත් අපි සමහර කාලවල නවත්තලා දැම්මා. ඒ නිසා මේ මාර්ග පද්ධතියනුත් අපි කරන්නේ විශේෂයෙන්ම රටේ නිෂ්පාදනයන් අකාර්මික වෙන්න පුළුවන්, කෘෂිකාර්මික වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන් නිෂ්පාදනයනුත් අපි ඉතාම ඉක්මනින් රට ඇතුළට ගේන්න අපි මේ රටේ වරායවල් කරා ගෙනියන්න අපිට ගුවන් තොටුපළවල් කරා ගෙනියන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මේවාට විශාල වියදමක් යන එක ඇත්ත. සමහරලාට අපිට කල්පනා වෙන්න පුළුවන්, සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරපුවාම මේ අපි ණය ගෙවන්නේ කොහොමද කියලා. නමුත් මම හිතනවා මේක කර්මාන්තකරණයත් එක්ක බද්ධ කරලා නිෂ්පාදනය දියුණු කරන්න අපි ක්‍රියා කළොත් මේ වගේ දේවල් වල තියෙන විශාල වැය අපිට නවත්තන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම හිතනවා අපි මේවා ගැන කල්පනා කරද්දි චෝදනාවක් තියෙනවා නම් යම් තැනක වැරදි වැඩක් වෙලා තියෙනවා කියලා මේ පාර්ලිමේන්තුවට දැන් පුළුවන්කම තියෙනවා ඒවා සොයා බලන්න, ඒවාගේ මේවා ගැන විමර්ශනය කරන්න සහ ඒවා නවත්තන්න වැඩ කරන්නත් මේ පාර්ලිමේන්තුවට දැන් හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවෘතභාවය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාම වැදගත් සංසිද්ධියක් හැටියට මම අඳුන්වන්න කැමතියි. ඒ වගේම මම දන්නවා අපි මදිවේගී මාර්ග ගත්තාම මේ අධිවේගී මාර්ගත් එක්ක තිබෙන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අනිකුත් මාර්ග, අවශේෂ මාර්ග. තංගුවක් වෙලාවට ප්‍රාදේශ සභාවට තියෙන මාර්ග ඒ ප්‍රාදේශ සභාවට හදන්න පුළුවන් කම නැහැ. මොකද ප්‍රාදේශ සභාවේ ආදායම ඒ මාර්ග සංවර්ධනය කරන්න අසමත්. සමහර ප්‍රාදේශ සභාවල ප්‍රාදේශ සභාවට අයිති මාර්ග තියෙනවා කිලෝමීටර් 3000ක් විතර. කුඩා ප්‍රාදේශ සභාවක්, කුඩා නගර තියෙන ප්‍රාදේශ සභාවක්, හරියට වරිපණං ගාස්තු අය වෙන්නේ නැති ප්‍රාදේශ සභාවක් කොහොමද මේ මාර්ග සංවර්ධනය කරන්නේ? ඊළඟට පළාත් සභාවට තියෙනවා ඒ මහා මාර්ග දෙපාර්තමේන්තුවට තියෙනවට වඩා වැඩි මාර්ග ප්‍රමාණයක්. ඒ මාර්ග ප්‍රමාණය පළාත් සභාවට නඩත්තු කරන්න බෑ. මොකද සමාජයට මධ්‍යමාන වෙන්න මුදල ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අද මාර්ග සංවර්ධන ආයතනයට සිද්ධ වෙලා තියෙනවා ඒව කරන්න. පසුගිය රජයේ කාලෙත් ඒක කෙරුවා. අපි ඉල්ලපුවාම ඒක ප්‍රාදේශ සභා මාර්ගයක්ද පළාත් මාර්ගයක්ද කියලා බලන්නේ නැතුව ඒ මාර්ග සංවර්ධන අධිකාරී ඒ මුදල් වියදම් කළා, ඒ පාරවල් හදලා දුන්නා. ඉතින් ඒක වරදක් මන් දකින්නේ. ඒ අදත් ඒක සාධකයක්, අදත් ඒක ඇත්තක්. ඒ නිසා ඒ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුත් ඒ අංශවලට මුදල් වෙන් කළා තිබෙනවා. සමහර තැන්වල යම් යම් ප්‍රමාදයන් තිබෙනවා. කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදයන් තිබෙනවා. විවිධ කරුණු ගැන ප්‍රමාදයන් තියෙනවා. මුදල් ලැබීමේ ප්‍රමාදයන් තියෙනවා. නමුත් තාමත් ඒ ක්‍රමයේ ඉදිරියට ගෙන යාමට කටයුතු කළා තියෙනවා. ඉතින් අපේ අයවැයෙන් යම්කිසි අමාත්‍යංශයකට අති විශාල මුදලක් එනකොට ඒ මුදල හරියාකාරව වියදම් වෙනවද කියලා බලන එකත් ඒ අමාත්‍යංශ යුතුකම. ඇමතිවරයාගේ විතරක් නෙමෙයි, අමාත්‍යංශයේ ලේකම්වරු ඉන්නවා, අනික් අය ඉන්නවා. ඒවා නිසි ලෙස හරියාකාරව කෙරෙනවද කියලා බලන එක උඩ තමයි විවේචනය කියන කොටස නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මුළු ව්‍යාපෘතියම විවේචනයට යට වෙලා නැවතුනවා, නවතිනවා. නැවතුනාම ඒක රටේ ආර්ථිකයට බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මේ සාකච්ඡා ඉතා හොඳයි. යම්කිසි ආකාරයක අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් මොකද සමහරට කැබිනට් මණ්ඩලයෙන් ලැබෙන්නේ සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි. ඒ සීමිත තොරතුරු ප්‍රමාණය මත තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්න. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඇමතුමාට යෝජනා කරන්න කැමතියි ඒ ප්‍රශ්නය පුළුල් සාකච්ඡාවට බඳුන් කළා. ඒ ප්‍රශ්නේ තිබෙනවා නම් යම් ගැටලුවක් එක විසඳන්න මේ කාර්යය ආරම්භ කරන්න පෙර කියලා. ඒ වගේම අපි දන්නවා මහා මාර්ග අමාත්‍යංශය පසුගිය කාලේ විතරක් නෙමෙයි හැමදාම ඉතාමත්ම විශිෂ්ට කාර්යයක් කෙරුවා. අපේම ඉංජිනේරුවරු ඒ සැලසුම් සකස් කෙරුවා. අපේම ඉංජිනේරුවරු මේ වගේ සැලසුම් හදලා ඒකට ගණන් හිලව් හැදුවා, හදලා ක්‍රියා කෙරුවා. ඒ වගේම අපි පහුගිය රජයේ කාලේ අපේ රටේ වෙච්ච විශාල වෙනසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. අපේ දේශීය කොන්ත්‍රාත්කරුවන් විශාල ප්‍රමාණයක් මේ රටේ හැදුනා. විශාල මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් පමණක් නෙමෙයි, සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවනුත් පසුගිය කාලය තුළ නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒක හොඳ දෙයක්. ඒ නිර්මාණය කිරීමේ උච්චතම අවස්ථාව තමයි මේ මාර්ගයේ ප්‍රධාන කොටස් තුනම ආවරණය කරන්න අපේ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට එකම කොන්සෝටියම් එකක් හැදලා වැඩ කරන්න පුළුවන් වුණේ ඔවුන් කලින් අවස්ථාවල ගත්ත අත්දැකීම් සහ ඔවුන් කළ සේවාව අනුව. යකේ නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මම ප්‍රශ්න ගැන කතා කරන්නේ, අපේ රටේ ප්‍රශ්න කතා කරනවා වැඩි, වැඩේ ගැන කතා කරනවා අඩුයි. ප්‍රශ්න වලට වඩා අවශ්‍ය වෙන්නේ අද අපි යම්කිසි නිර්මාණයක් ඉක්මනින් අවසන් කළා. ඒ නිර්මාණය වඩා විනිවිද පෙන්න සුළුභාවයකින් කළා කියලා මහජනතාව හේතු ගන්නලා ඒ මහජනතාවට ඒක ප්‍රතිලාභ ලබා දෙන්න අපි ක්‍රියා කරනවා නම් අපි කියන සන්තෝෂ වෙන්න ඕනේ. දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය වසරින් වසර ලැබීම්, මේ කියන්නේ මාර්ගයෙන් ලැබෙන ආදාය වැඩි කරගෙන තියෙනවා. මම මේ මහමැඟු වාර්තාව කියුවා. කටුනායක ගුවන්තොටුපළට තියෙන අධිවේගී මාර්ගයත් වසරින් වසර ආදායම් වැඩි කරගෙන තියෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ නිසා වඩා වැඩියෙන් ජනතාවේ මාර්ග පාවිච්චි කරනවා කියන එක ඒකේ අදහස. අපි දන්නවා මේ මාර්ග පාවිච්චි කරන අය හැටියට මේ පාර්ලිමේන්තුවේ හුඟ දෙනෙක් ඉන්නෝ. ඉස්සර අපි අපේ මැතිවරණ කොට්ටාස වලට යන්න පැය දෙකමාරක් තුනක් ගන්න. දැන් සමහරලාට අපි පැය එකමාරෙන් ඒ ගමන නිම කරනවා. ඉතින් ඒක අපිට ලොකු පහසුවක් වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට ලොකු පහසුවක් වෙලා තියෙනවා. ඒ වගේම මම ඉල්ලා හිතින්න කැමතියි කරු ඇමතුමාගෙන් ඉතා වැදගත් කාරණාවක්, විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගවල ගමන් කරන මේ රෝහල් වලට රෝගීන් ගෙනියන ඇම්බියුලන්ස් වලට මුදල් ආය කරනවා. ඒක අපිට නවත්තල දෙන්න පුළුවන් නම් ඔබතුමාට මං හිතන්නේ ඉතාම වැදගත් දෙයක් මොකද බොහෝ අවස්ථාවල එයාට මුදල් කියලා මේක පොඩි දෙයක් වුණත් ඒක හොඳ වැදගත් දෙයක් හැට මට සැලකෙනවා ඒ නිසා මං ඒකත් ඉල්ලන්න කැමති ඒ නිසා මේ අධිවේගී මාර්ගයේ දැන් මං හිතන්නේ කොටස් තුනම ලබා දීලා තියෙනවා ඒවා ඉක්මනින් නිමකරොත් හොඳයි ඒ වගේ මේ සඳහා ගරු ඇමතුමාට සම්පූර්ණයෙන්ම මේ කටයුත්ත නිම කළා මේ මාර්ගය අවසන් කළා මේ මාර්ගයේ ජනතාවට ඉක්මනින් විවෘත කරන්න කියලා ඉල්ලන ගමන් මම මුලින් කිව්වාගේ පාර්ලිමේන්තුවේ මේ විවාදය ඉතා වැදගත් මේ විවාදයේ ඔස්සේ මන්ත්‍රීවරුන්ට රටේ ආණ්ඩුවක් කරන ප්‍රධාන ව්‍යාපෘතියක් පිළිබඳ තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ නිවැරදි තොරතුරු එහෙම නැත්නම් යම්කිසි පැහැදිලි කිරීම කරගන්න හොඳ අවස්ථාවක් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයත් මේ පාර්ලිමේන්තුවේ අද වෙනදාට ආරක්ෂණය බවත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු සභානායකතුමා.
දැන් ඇත්ත වශයෙන්ම විපක්ෂය කීප වතාවක් පක්ෂනායක රැස්වීමේදී කරුණු ඉදිරිපත් කළ දවසක විවාදයක් ඉල්ලුවා. දැන් අද ඉන්නේ විපක්ෂ 1 2 3 4. අපි කාටද කතා කරන්නේ මාධ්‍යයටද? අපි කාටද කතා කරන්නේ?
කෑමද ලොකු?
දැන් අපි කෑම නොකා මෙතන ඉන්නවා. 4 දෙනා ඉන්නේ.